SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අපිට අද දවසේදී ලෝවටා විශේෂාංගය ආරම්භ කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ සතුටුදායක ආරංචියකින්. ඔබ දන්නවා පසුගිය දින කිහිපය තුළදීම මුළු ලෝකයේම සිටින ශ්‍රී ලාංකිකයන් අවධානයෙන් හිටියා ඒරිස් 13 කියන නැව පැහැර ගැනීමට ලක්වීමේ සිදුවීම පිළිබඳව. මේ නැවේ හිටිය ශ්‍රී ලාංකික නාවික පිරිස පිළිබඳව බොහෝ දෙනෙක් කතා බහ කරමින් මේ පිළිබඳව තොරතුරු විමසමින් සිටියේ ශ්‍රී ලංකා රජයත් මේ සම්බන්ධව විශාල උත්සාහයක් දරුවා අපි ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා දුටුවා. දැන් අපිට වාර්තා වෙනවා මේ ඒරිස් 13 කියන සෝමාලියාවේ මොගඩිෂු වරායට ආසන්නව යාත්‍රා කරමින් තියෙන කාලවකවානුවේදී පැහැර ගැනීමට ලක්ුණු මේ යාත්‍රාවේ සිටින පිරිස දැන් බේරා ගැනීමට හැකි වෙලා තියෙනවා කියලා මොවුන් නිදහස් කරලා තියෙනවා කියලා මේ තොරතුරෙන් අපි අද දවසේදී කතාව ආරම්භ කරමු. සුපුරුදු විදිහට FP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානම්ින් සිටිනේ. අමල් සුබෝදැසනක් ආයිබෝවන්.
සුබෝදැසනක් ආයිබෝවන් දිරුක්ෂි.
සතුටුදායක ආරංචියෙන් අපි කතාව පටන් ගනිමු. ඇත්තට මේ නෞකාව පැහැර ගැනීමේ සිට මේ දක්වා වන ක්‍රියාදාමය අපි සැකවින් මෙහිදී විස්තර කරමු අමල්.
ඔව් අතරම දිනක්ෂි දැන් ස්වල්ප වේලාවකට කලින් තමයි මේ යාත්‍රාව සහ ඒකේ ඒ කාර්යමණ්ඩලය නිදහස් කරා කියලා වාර්තා වෙන්නේ. මේ නැව ලොකුම නැවක් නෙමෙයි, ටොන් 1800ක විතර දැවිතෙල් ප්‍රවාහනය කරපු ජිබූටි නගරයේ ඉඳලා සෝමාලියාවේ මොගදිෂු ප්‍රදේශයට යාත්‍රා කරමින් තිබිච්ච මේ නැව මේ මාසේ 13 කියන්නේ සඳුදා සෝමාලියාවේ වෙරළ ආසන්නයේදී පිරිසක් විසින් ඒක බලෙන් අල්ලා ගත්තයි කියලා වාර්තා වෙනවා. 2012 පස්සේ ඇතිවෙච්ච ප්‍රථම ලොකුම මේ නැව අල්ලා ගැනීම හැටියට තමයි මේක හඳුන්වලා දුන්නේ. ඔවුන් මේ නැව මුදාහැරීම සඳහා කප්පම් ඉල්ලීමක් කළා තියෙනවා කියලාත් වාර්තා වුණා. නමුත් මේ ශ්‍රී ලංකා රජය මේ පිළිබඳ ඇත්තටම යම් මැදිහත් වීමක් කරලා සෝමාලියාවේ රජයත් ඒ වගේම අනිකුත් ඒ කලාපයේ ඉන්න නැව් ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන අනිකුත් ජාත්‍යන්තර ආයතන සමග සාකච්ඡා කළා තිබුණා. කොහොමද මේ නැවියන් ශ්‍රී ලාංකිකයන් මේකෙන් මේ නිර්පද්‍රිතව ගලවා ගන්න කියලා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපි දුටුවේ සෝමාලියානු බලධාරීන් විශේෂයෙන්ම ඒ වෙරළ ආරක්ෂක කණ්ඩායම් නැව අවට ආරක්ෂාව තර කරලා ඇතරම වෙඩි හුවමාරු කීප අවස්ථාවකට සිද්ධ වෙනයි කියලා වාර්තා වුණා. මේ නැවටත් මේ නැවේ හිටපු ශ්‍රී ලංකාවේ කපිතාන්වරයාත් මේ වෙඩි ප්‍රහාර නතර කරන්නයි කියන තේ ආයෝජනයත් කරන අතරතුරේදීම තමයි මේ බලධාරීන් විසින් මේ නැව බේරා ගැනීම සිදු කළයි කියලා මේ වාර්තා වෙන්නේ. දිරක්ෂ මේ ඒරිස් 13 කියන නැව්කාව කොළඹ වරායත් නැංගුරම් දාලා තිබුණ ජනවාරි මාසයේ අග වෙනකන් මේ නැව තාවකාලිකව ශ්‍රී ලංකාවේ ලියාපදිංචියක් ලබාගෙන තිබුණා. නමුත් ඒ ශ්‍රී ලංකාවේ ලියාපදිංචියට අවශ්‍ය ඒ මූලික කාරණා හරියාකාරයෙන් ඉෂ්ට නොවිෂ්ට නිසා ශ්‍රී ලංකා රජය මේ ලියාපදිංචිය දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කළා තිබුණා. ඒ අනුව මේ නැව කොමොරොස් දූපතේ ජනවාරි මාසේ 28 වෙනිදා ඉඳලා ඒ ලියාපදිංචිය ලබාගෙන තිබුණා. එතකොට මේ නැව ඇත්තටම මේ මුහුදු කොල්ලකරුවන් විසින් අත්පත් කරගන්න අවස්ථාවේදී ඇත්තටම මේ නැව කොමොරොස් රජයේ ධජය යටතේ තමයි ක්‍රියා කළේ. එතකොට ඒ නිසා ශ්‍රී ලංකා රජයට ඇත්තටම කොමොරොස් රජයේ සහයත් ලබා ගන්න සිද්ධ වුණා මේ නැව මුදා ගැනීමේ කටයුත්ත වෙනුවෙන්. ඉතින් දැන් මේ අපි අර මුලින් කිව්වා වගේ මේ සුභාරංචිය මේ නැවියන් බේරා ගත්තා. ඇත්තටම නැවියන් පමණක් නෙවෙයි ඒ නැව්කාවත් කරදරයක් නැතිව දැන් මුදාහැරගෙන තියෙනවා. ඉතින් ඔවුන්ගේ ඒ ගමන මොගදිෂු නගරයට බලා ඒ ගමන් යෑමේ කටයුත්ත නැවතත් ඔවුන්ට ආරම්භ කරන්න හැකි වෙලා තියෙනවා. දින කිහිපයක් ඔවුන්ට ඒ මූදු කොල්ලකරුවන්ගේ බාරේ ඉන්නට සිද්ධ වුණත් මේ වෙනකොට ඔවුන්ට කිසි කෙනෙකුට හානියක් නැතුව නැවතත් ඒ තමන්ගේ ගමන ආරම්භ කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා.
අමල් අපිට මෙහිදී වාර්තා වෙනවාද කුමන කරුණක් පදනම් කරගෙනද මේ පිරිස නිදහස් කරලා තියෙන්නේ කියලා? මොකද අපි දැක්කා මේ ඊයේ වෙනකොට ප්‍රකාශ කරලා තිබුණා මේ සෝමාලි කොල්ලකරුවන් ඉල්ලන මුදල ලබා දීලා කාර්යමණ්ඩලයේ බේරා ගැනීමට තමන් සූදානම් කියලා. මේ නෞකාවට කාර්යමණ්ඩලයේ සැපයපු AG ෂිපින් සමාගමේ අධ්‍යක්ෂවරයා ටිරෝන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළ තිබුණා. ඇත්තට මේ කොල්ලකරුවන්ට අවශ්‍ය මුදල් ලබා දීලාද මේක මුදාගෙන අරගෙන තියෙන්නේ නැත්නම් වෙනත් කරුණක් පදනම් කරගෙනද?
ඇත්තටම දිරක්ෂ මේක දැන් ඉතාමත්ම ස්වල්ප වේලාවකට කලින් සිද්ධ වෙච්ච කාරණාවක් නිසා මොන කොන්දේසි මතද මේ නැව මුදාහැරියේ කියන එක එතරම් පැහැදිලි නැහැ. නමුත් සෝමාලියානු බලධාරීන් බොහොම පැහැදිලිවම සඳහන් කරලා තිබුණා මෙතනදී ඔවුන් කිසිසේත්ම මුදල් ගෙවීමක් කරන්නට හෝ එවැනි කප්පම් ලබා දීමක් කරන්නේ නැහැ. අනිත් එක ඔවුන් තර්ජනය කළා තිබුණා මේ නැව අල්ලගත්තු මුහුදු කොල්ලකරුවන්ට විරුද්ධව බොහොම තදින්ම ක්‍රියාත්මක කරනවායි කියලා. ඒතරව ඒකේ ප්‍රදර්ශනය කිරීමක් හැටියට ඔවුන් දිගින් දිගටම මේ නැව ආසන්නයට පැවැලෙන අනෙකුත් මූදුකොල්ලකරුවන්ට වෙඩි ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඒකෙන් ඇත්තටම තවත් ප්‍රශ්නයක් මතු වුණා. ඇත්තටම මේ නැව අල්ලගත්තේ මූදුකොල්ලකරුවන්ද, එහෙමත් නැත්නම් සෝමාලියාවේ ඒ වෙරළාශ්‍රිත ධීවරයන්ද කියලා. මොකද ධීවර ප්‍රජාව තමන්ගේ මූදු සීමාවට පිටරට යාත්‍රා ඇවිල්ලා මසුන් කොල්ල කෑමක් කරනවා. ඒ සඳහා ඒ ජාත්‍යන්තර අවධානය යොමු කර ගැනීමට ඒ අවශ්‍යතාවයක් තිබුණයි කියලත් වාර්තා ඇවිල්ලා තිබුණා. ඉතින් මෙතන පරස්පර විරෝධී වාර්තා තිබුණා. ඇත්තටම මේ නව පත් කරගත්තේ මුහුදු කොල්ලකරුවන්ද, එහෙමත් නැත්නම් ධීවරයන්ද කියලා. ඉතින් මේ නැවේ ශ්‍රී ලංකාවේ ඒ නියෝජිත හැටියට කටයුතු කරන ඔබ කිව්වා වගේම AJ ෂිපින් කියන සමාගම ඔවුන් ප්‍රකාශ කරේ ඇත්තටම මේ නැව අල්ලගෙන තියෙන්නේ ධීවරයන්ය. ඉතින් ඒ ධීවරයන් සමග සාකච්ඡා කළා මේ නැව මුදා ගැනීමේ හැකියාව තියෙනවයි කියලා. කෙසේ වෙතත් සෝමාලියානු බලධාරීන්ගේ ස්ථාවරය වෙලා තිබුණේ මේ නැව කවුරු අල්ලගත්තත් කප්පම් ගෙවන්නේ නැහැ, තමන් බලය පාවිච්චි කරලා මේ නැව මුදා ගැනීමට කටයුතු කරනවා කියලා. ඒ සඳහා ඔවුන් ඇත්තටම ඊයේ වෙනකොට තමන්ගේ බලය ප්‍රදර්ශනය කිරීමක් හැටියට අවට තිබිච්ච කුඩා යාත්‍රාවලට ප්‍රහාර එල්ල කළයි කියලත් වාර්තා වුණා.
හොඳයි, ධීවර පිරිස මුදා ගැනීම සම්බන්ධ වනේ සුභාරංචයෙන් පසුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අසුබදායි ආරංචියක් වන මීළඟ උණුසුම් ප්‍රවෘත්තිය කෙරෙහි අවධානය යොමු කරමු. ඔබ දන්නවා ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරයා මේ ඇතැම් රටවලට තමන්ගේ රටට ඇතුළුවීම සඳහා පනවන ලද සංක්‍රමණ තහනම පිළිබඳව අපි අවසන් වතාවට අමල් කතාබහ කළේ කලින් වතාවේ මේ පනවපු තහනම උසාවිය මගින් නීත්‍යානුකූලව නිෂ්ප්‍රභ කළාට පස්සේ ඉන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව තහනම පිළිබඳව එහිදී අපි සඳහන් කළා කලින් තහනම් කරපු රටවල් වලින් ඉරාකය නිදහස් කළා තියෙනවා කියලා. ඒට හේතුත් අපි කතාබහ කළා. ඒ අනුව ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය, සිරියාව සහ යේමනය කියන රටවල් සඳහා තමයි අලුතින්ම මේ සංක්‍රමණ තහනම පැනවුණේ. දැන් කලින් වතාවේදී තහනම පනවද්දී සියටල්හි එක්තරා නීතිඥයෙක් මූලික වෙලා මේක නිෂ්ප්‍රභ කරනු ලැබුවා. මෙදා පාර හවායිහි සිටින නීතිඥවරුන් මූලික වෙලා මේක නැවත වතාවක් නිෂ්ප්‍රභ කරලා තියෙනවා. ඇත්තටම විධායක ජනාධිපතිවරයා සතු බලතල මොනවද? ජනාධිපතිවරයා නීතිඥවරුන්ගේ උපදෙස් ලබා ගන්නේ නැද්ද? නීතිඥවරුන්ට විධායක බලතල අභිභවා බලය පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවද? මේ වගේ නොයෙකුත් ප්‍රශ්න මේ පිළිබඳව කතාබහ වෙමින් තියෙනවා. අපි මුලින්ම මේ සිදුවීම පැහැදිලි කරගෙන ඉන්න අනතුරුව කොහොමද ඇමරිකාව තුලත් ලෝකයේ තුලත් මේ සම්බන්ධව කතාබහ කරන්නේ කියන කාරණාවත් අවධානයට ලක් කරමු අමල් මීළඟට.
දිල්රුක්ෂි, ඇත්තට මෙතන මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අලුත් තහනම පැනෙව්වත් එක්කලා මේ තහනම ඇත්තටම උසාවිය ඉදිරියට ගෙනල්ලා මේකේ තියෙන නීත්‍යානුකූලභාවය පිළිබඳ විමසීමක් කරන්නට ඇමරිකාවේ නීති අනුව ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ අනුව තමයි ඇමරිකාවේ ප්‍රාන්ත කීපයක මේ විදිහට මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අලුත්ම නියෝගය අභියෝගයට ලක් වෙන්නේ. ඉතින් මේ ප්‍රාන්ත තුනෙන් පළවෙනිම මේ පිළිබඳව තීන්දුවක් ලබා දෙන්නේ හවායි දූපත. එතන විනිශ්චයකාරවරයාගේ අදහස වෙලා තියෙන්නේ මේ නියෝගය තුලින් ජනතාවට තියෙන ඒ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිද්ධ වෙන නිසා ජනාධිපතිගේ නියෝගය ක්‍රියාත්මක වීම හවායි දූපතේ පමණක් නෙවෙයි මුළු රටටම බලපාන විදිහට ජනාධිපති නියෝගය නිෂ්ප්‍රභා කිරීමක් තමයි සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් මේ අනුව ජනාධිපතිවරයාට දැන් පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපලක් ඉදිරිපත් කරන්න තමන්ගේ මේ නියෝගය ක්‍රියාත්මක වීම වැළැක්වීම උදෙසා ඒ හවායි දූපතෙන් දුන්න තීන්දුව නිෂ්ප්‍රභා කරන්නයි කියලා ඉහළ උසාවියකට යන්න පුළුවන්. ඉතින් ඒක සිද්ධ වෙනවයි කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් ප්‍රකාශ කළා. අතර මේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාමත්ම අධිකරණයත් එක්ක උරණ වෙලා ඉන්නේ. අධිකරණය දේශපාලන තීන්දුව දෙනවයි කියන ඒ කාරණාව ඔහු ව්‍යංගයෙන් ප්‍රකාශ කළා තියෙනවා. ඒ එක්කම මේ උසාවි තීන්දුව නිසා ඇමරිකාව දුර්වල රටක් හැටියට ලෝකයේ ඉදිරියේ ප්‍රදර්ශනය වෙනවයි කියන ඒ කාරණාවත් ඔහු සඳහන් කළා තියෙනවා.
හොඳයි, අපි මීළඟට අවධානයට ලක් කරමු රටවල් දෙකක් අතර රාජ්‍යතාන්ත්‍රිකව ඇතිවුණු හිත් නොහොඳකම පිළිබඳව. පසුගිය සතියේදී මේ සිදුවීමත් ලෝකයේ පුරාම කතාබහට ලක් වුණා. ඒ තමයි තුර්කිය සහ නෙදර්ලන්තය අතර ඇතිවුණු රාජ්‍යතාන්ත්‍රික නොහොඳ නොක්කාඩුව. මෙහිදී මූලික කාරණා විදිහට අපිට වාර්තා වෙන්නේ තුර්කියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනමත විචාරණයක් උදෙසා යම්කිසි වූ දේශපාලන ප්‍රචාරණ කටයුතු කරමින් හිටියා තුර්කි ඇමතිවරුන් කිහිප දෙනෙක් නෙදර්ලන්තයේදී නෙදර්ලන්තයේ ජීවත් වන තුර්කි ජනප්‍රජාව උදෙසා එය තහනම් කිරීමට ලක් කරනු ලැබුවා නෙදර්ලන්ත රජය විසින්. මේක තමයි අර අපි කියන්නේ මේ ට්‍රිගර් එක උනේ. මේක තමයි මූලික සිදුවීම උනේ මේ නොහොඳ නොකඩුව ඇති වෙන්න. ඉන් අනතුරුව තුර්කිය දැඩි ලෙසින් මේකට විරෝධත්වය දක්වමින් විශාල වශයෙන් නෙදර්ලන්තයේ වෙත තමන්ගේ විරෝධතාව ප්‍රකාශ කරනු ලැබුවා. දැන් මෙහි තත්ත්වය කොහොමද කියලත් අපි විමසා බලමු මේ ළඟටම.
දිල්ලුක් ෂතර ඔබ කිව්වා වගේම මේක තුර්කියේ තියෙන ජනමත විචාරණය ඇත්තටම මේක ඉතාමත්ම ආන්දෝලනාත්මක ජනමත විචාරණයක්. මොකද එර්ඩගාන් ජනාධිපතිවරයා තමන්ට තියෙන ඒ විධායක බලය වැඩි කර ගැනීම සඳහා ඒ ව්‍යවස්ථාවේ සංශෝධන වෙනුවෙන් ජනමත විචාරණයක් කැඳවලා තියෙනවා අප්‍රේල් මාසේ 16 වෙනිදා. ඇත්තටම තුර්කියේ පිට රටවල ඉන්න අයටත් මේ ජනමත විචාරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව තියෙන නිසා එර්ඩගාන් ජනාධිපතිවරයා යුරෝපයේ විශේෂයෙන්ම යුරෝපයේ තුර්කි ප්‍රජාව වැඩි රටවල් වල ඒ ජනමත විචාරණයට පක්ෂව ප්‍රචාරණ කටයුතු කිරීම සඳහා ඉඩ ප්‍රස්ථා ලබාගෙන තිබුණා. නමුත් මේ නෙදර්ලන්තයේ තමන්ගේ ප්‍රචාරක රැලි සඳහා අවසරය බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කළා තිබුණා. මොකද නෙදර්ලන්තයත් මේ කියන අවස්ථාවේදී ඡන්දයකට පිවිසෙමින් තිබුණා. අතරම නෙදර්ලන්ත ඡන්දය දැන් ඊයේ වෙනකොට ඒ ඡන්දය අවසන් වුණා. ඒ ඡන්දයේ ප්‍රචාරණ කටයුතු සිද්ධ වෙන නිසා එකම අවස්ථාවේ මේ විදිහට තුර්කි ආණ්ඩුවේත් ඒ වගේම ප්‍රචාර කරන්න තිබුණොත් නෙදර්ලන්තයේ ඇතුලේ අභ්‍යන්තර ආරක්ෂාවට තර්ජනයක් කියන පදනම මත තමයි නෙදර්ලන්ත බලධාරීන් විසින් මේ තුර්කි ජනමත විචාරණ ප්‍රචාරණ කටයුතු අත්හිටවීමට ලක් කළේ. ඒ පිළිබඳ තමන්ගේ කනස්සල්ල පළ කළ ඒකට විරෝධය පාලා තමයි මේ දෙරට අතර තියෙන ප්‍රශ්නය ඇති වෙන්නේ. ඒක දැන් දිග්ගැස්සලා තුර්කිය සහ නෙදර්ලන්තය අතර ප්‍රශ්නයක් පමණක් නෙමෙයි, පසුව ඒක ජර්මනියටත් විහිදිලා ගිහිල්ලා. මොකද ජර්මනියත් මේ විදිහටම තුර්කිය ප්‍රචාරණ කටයුතු වැළැක්වීම සඳහා පියවර අරගෙන තිබුණා. පසුව දැන් ඒක තුර්කියත් යුරෝපා සංගමයත් අතර ඇති වෙච්ච අරුබුදයක් බවට දැන් පත් වෙලා තියෙනවා.
අමල අපි කෙටියෙන් කියමුකෝ, දැන් ඔය නෙදර්ලන්තයේත් පැවැත්තුණානේ මැතිවරණයක්. මැතිවරණයෙන් කාටද ජයහිමි වුණේ, කුමන පක්ෂයේද ජයගත්තේ, කවුද දැන් නෙදර්ලන්තයේ අගමැතිවරයා?
ඔව්, නෙදර්ලන්තයේ ඡන්දේදී දිලුක්ෂි අතරම දක්ෂිණාංශික කොටස් ඉදිරියට එයි කියන සැකයක් තිබුණා. මොකද යුරෝපයේ පුරාම අති දක්ෂිණාංශක කොටස්වල නැගී සිටීමක් අපි පහුගිය කාලේ දැක්ක, විශේෂයෙන්ම ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියට ඒමත් එක්කම ඒ සමගාමීව යුරෝපයේත් ඒ විදිය අති දක්ෂිණාංශික කොටස් ඉදිරියට එයි කියලා. නමුත් මේ මැතිවරණයේදී හිටපු අගමැති මාර්ක් රුටේ ඒ විදිහටම තමන්ගේ බලය තියාගන්නට උට හැකි වුණා. දෙවැනි ස්ථානයට පත් වුණේ මේ දක්ෂිණාංශික කොටස්. නමුත් ඔවුන්ට සභාග රජයක් පිටවීමට අනෙකුත් සුළු පක්ෂවල සහයක් නොලැබෙන නිසා ඔවුන්ට ඇත්තටම දැන් විපක්ෂයේ ඉන්නටයි සිද්ධ වෙන්නේ. ඉතින් මෙතන නෙදර්ලන්ත මැතිවරණයේදී කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදිහට අති දක්ෂිණාංශික කොටස් වලට පරාජයට ලක් වුණා. ඒක තමයි මේ මැතිවරණයේ ප්‍රධාන ලක්ෂණයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්.
එතකොට දැන් අපිට මේ වෙනකොට තවත් කරුණක් වාර්තා වෙනවා. මේ තුර්කිය තවත් තර්ජනයක් කරලා තියෙනවා යුරෝපා සංගමයට. මේ යුරෝපා සංගමයේ එක්ක තියෙන මේ සරණාගතයන් සම්බන්ධව වෙන ගනුදෙනුව මුලිටුපුට අදමන්නට කටයුතු කරනවා කියලා යුරෝපා සංගමයත් එක්ක ඇති වුණු තවත් අර්බුදකාරී වාතාවරණ හේතු කරගෙන. මේ පිළිබඳවත් අපි අලුත්තරතුර දැනගන්න කැමතියි අමල්. කොහොමද මේ කතාව පටන් ගත්තේ?
ඔව්, අතරම දුර්ලක්ෂ මේක දැන් ওই නෙදර්ලන්තයයි ජර්මනියයි අතර තියෙන ප්‍රශ්නයත් එක්ක තමයි මේක ඉදිරියට එන්නේ. මේ වෙනකොට එඩුගාන් ජනාධිපතිවරයා මුළු යුරෝපා සංගමයටම මේ දැන් තර්ජනය කරන්නේ. හරියටම අවුරුද්දකට කලින් යුරෝපා සංගමය සමග මේ සරණාගතයන් පිළිබඳ ඇති කරගත්ත ගිවිසුම ඒක පාර්ශිකව ඒක අහෝසි කරනවයි කියන තර්ජනය. මේ ගිවිසුම ප්‍රකාරව ඇත්තටම තුර්කියට විශාල වශයෙන් මුදල් ආධාර ලබා දුන්නා යුරෝපා සංගමය. ඒ මුදල් ආධාර ලබා ගන්න එකට ප්‍රතිඋපකාරයක් හැටියට තුර්කිය බාරගත්ත යුරෝපයට පැමිණෙන සරණාගතයන් විශේෂයෙන්ම මේ මැද පෙරදිග රටවල් වලින් නීති විරෝධී ලෙස පැමිණෙන මේ සංක්‍රමණිකයන් යුරෝපයට ඇතුල් වුණේ හුඟක් වෙලාවට තුර්කිය හරහා. එතකොට තුර්කිය බාරගත්ත ඒ අවස්ථාවේදී මේ සරණාගතයන් එතනින් එහාට යුරෝපයට ඇතුල් වෙන ඉඩ නොදී ඔවුන්ව තුර්කියෙම තබා ගන්න, එහෙම නැත්නම් තුර්කියට ආවට පස්සේ ආපහු එතනින් හරවලා අරින්න ඒ වැඩපිළිවෙලක් ඔවුන් බාරගත්තා. අපි දැක්කා ලක්ෂ සංඛ්‍යාත සරණාගතකින් ප්‍රමාණයක් 2015 වසරේදී යුරෝපයට ඇතුල් වුණා. නමුත් 2016 ඒ මාර්තු මාසේ ඇති කරගත්ත ගිවිසුම ප්‍රකාරව පැමිණීම 99%ක්ම අඩු කර ගැනීමට හැකි වුණා ඒ තුර්කියේ මැදිහත් වීම මත. නමුත් දැන් තුර්කිය ප්‍රකාශ කරන්නේ විශේෂයෙන්ම නෙදර්ලන්තය සහ ජර්මනි අතර ඇති කරගත්තු මේ අර්බුදය නිසා ඔවුන් ඒ සරණාගතයන් පිළිබඳ ද්විපාර්ෂික ගිවිසුම නැත්තම් යුරෝපා සංගමය ඇති කරගත් ගිවිසුම ඉරාදාලව යුරෝපයට සරණාගතයන් ඇතුල් වෙන එක ඒ වළක්වන්න ගත්ත පියවර මින් ඉදිරියට ගන්නෙ නැහැයි කියලා කියන. ඇත්තටම මේක මේ ආකාරයෙන්ම මේ තර්ජනය ක්‍රියාවට නැංවොත් මේක යුරෝපයට ප්‍රබල තර්ජනයක් වෙනවා. සරණාගතයන් සම්බන්ධයෙන් 2017 ඉතාමත්ම නරක අවුරුද්දක් වෙන ඉඩකඩ තියෙනවා. 2015 වගේ නැවතත් සරණාගතයන් තුර්කිය හරහා යුරෝපයට ඇතුළු වුණොත්.
ඔබ දන්නවා මේ වෙනකොට මේ සයිබර් ප්‍රහාර, සයිබර් ඇටැක්, ඉන්ටර්නෙට් හැකින් මේ වගේ කාරණා පිළිබඳව එන්න එන්නම වැඩිපුර කතා බහ කරන වකවානුවකයි අපි ඉන්නේ. දැන් බොහෝ වෙලාවට ත්‍රස්තවාදය පිළිබඳව කතා බහ කරද්දිත් ඉදිරියට එන ට්‍රෙන්ඩ් එක, ප්‍රවණතාව තමයි මේක. අන්තර්ජාලය හරහා සිදුවන ත්‍රස්තවාදී බඳවා ගැනීම කටයුතු, විවිධ රජයවල අභ්‍යන්තර රහස් තොරතුරු සොරකම් කිරීම, මේ වගේ කාරණා පැත්තෙන් තමයි ඉස්සරහට මේ ප්‍රවණතාව ඇති වෙමින් පවතින. අපි ඒ වගේ ප්‍රාරම්භක යුගයක තමයි දැන් ඉන්නේ. දැන් ඔබට මතක ඇති, මීට වසර කීපයකට කලින්, වසර 2014 හරියටම කියනවා නම්, ලෝකයේ තියෙන ප්‍රබලතම අන්තර්ජාල සමාගමක් වන යාහූ එක, යාහූ සමාගමේ අන්තර්ජාල සේවාව හැක් කරනු ලැබුවා. මේක මිලියන 500ක වගේ ජනතාවකට දැලිසින් බලපාපු කාරණාවක් බවට පත් වුණා. දැන් හොයාගෙන තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා රුසියාව මේක පසුපස ඉඳලා තියෙනවා කියලා. දැන් අමාල් අපි දැනගන්න කැමතියි ඒ සම්බන්ධව. ඇමරිකාව කොහොමද මේ පරීක්ෂණ හරහා රුසියාව මේකේ පසුපස ඉන්නවා කියලා හොයාගත්තේ? රුසියාව මෙහි පසුපස සිටීමේ පරමාර්ථය මොකක්ද මෙවැනි කරුණු සම්බන්ධව?
දිල්ලුක්ෂි, ඇත්තටම 2014 තමයි මේ යාහූ ගිනුම් මිලියන 500ක විතර තොරතුරු හොරකම් කරගෙන පුද්ගලයන්ගේ ඒ යාහූ ගිනුම් වලට ඇතුළත් වෙලා ඒ දත්ත ලබාගෙන ඒවායෙන් නොයෙකුත් වංචා කරන්නට ඒ තොරතුරු උපයෝගී කරගත්තයි කියලා වාර්තා වෙන්නේ. ඉතින් මේ පිළිබඳ ඇමරිකාවේ කරපු ඒ පරීක්ෂණ ප්‍රතිඵලයක් හැටියට ඇමරිකානු ඒ බලධාරීන් පුද්ගලයන් 4 දෙනෙක්ට විරුද්ධව ඒ නඩු පැවරීමක් සිද්ධ කළා. මේ 4 දෙනාගෙන් දෙපළක් රුසියාවේ FSB, එහෙම නැත්නම් මීට කලින් KGB කියන ඒ රහස් ඔත්තු ආයතනයේ දැන් FSB නමින් හඳුන්වන්නේ. ඉතින් මේ FSB සංවිධානයට ඍජුවම සම්බන්ධ පුද්ගලයන් 2 දෙනෙක් මෙහිදී නම් කරලා තියෙනවා මේ 2014 යාහූ වල දත්ත හොරකම් කිරීමට සම්බන්ධයි කියලා. ඉතින් මේක සිද්ධ වෙන්නේ දිල්රුක්ෂි, දැනට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මැතිවරණ කටයුතු වලට ඔහු බලයට පැමිණීමට රුසියාව වක්‍රව ඇමරිකාවේ ඒ පරිගණක පද්ධති වලට හොරෙන් ඇතුළත් වෙලා දත්ත ලබාගෙන පැවතිච්ච ජනාධිපතිවරණයට බලපෑමක් කළා කියන චෝදනාව එල්ල වෙන අතරතුරේදී තමයි මේ විදිහට ඒ ඇමරිකානු බලධාරීන් විසින් විශේෂයෙන්ම රුසියාවේ බුද්ධිංශ නිලධාරීන් 2 දෙනෙක් මේ විදිහට නම් කරලා ඇමරිකාවේ නීතිපතිවරයා මේ විදිහට නඩු පවරන්නේ රුසියානු පුරවැසියන් 2 දෙනෙකුට.
හොඳයි අමල්, සූතිවන්ත වෙනා ලෝකේ පුරාම තත්විති සමීප කළාට අපි යලිත් හමු වෙන්නේ ලැබෙන සතියේ සිකුරාදා. එතෙක් ඔබට ස්තුතිය පළ කරමින් ආයිබෝන් කියමින් අපි සමුදෙනම්. බොහොම ස්තුතියි අමල්, ආයිබෝන්.
ආයිබෝන් දෘක්ෂි.